නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරිස කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් උගන්වන භවනා ක්‍රමයන් පිළිබඳව කෙටියෙන් හඳුන්වා දෙමින් ඒ වගේම භවනා ක්‍රමයන්ට අදාළ උපදේශ සහිතව ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් මෙම දේශනාව දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ප්‍රශ්නයක් වශයෙන් මේ පින්වතුන් යොමු කරලා තියෙනවා භවනා කර්මස්ථානයම් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. එයින් අපේ ආනාපාන සති භවනාව වඩන්නේ කොහොමද? ඒ ආනාපාන සති භවනාව වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵලයන් සම්බන්ධව මුලින් කෙටියෙන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, භවනාමය වශයෙන් ගත්තාම භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සම්බුද්ධ ශාසනයේ භාවනා ක්‍රම දෙකක් මේ පින්වතුන් නිතර අහලා ඇති. අපේ ස්වාමීන් වහන්සේලා විවිධ ආකාරයෙන් මේවා විස්තර කරලා දෙනවා. එක ක්‍රමයක් තමයි සමත භාවනාව. තව ක්‍රමයක් තමයි විපස්සනා භාවනාව. එතකොට මේ විපස්සනා භාවනාවකින් කරන්නේ පරමාර්ථ අරමුණක් මනසේ පුහුණු කරවීම. සමත භාවනාවකින් කරන්නේ සම්මුති අරමුණක් මනසේ පුහුණු කරවීම. ඒ සම්මුති අරමුණ හරහා හිතේ සමාධියක් හදාගන්නවා නම් ඒකට කියනවා සමාධි භාවනාවක් කියලා. පරමාර්ථ අරමුණක් හරහා හිතේ ප්‍රඥාව අවදි කරගන්නවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුපිළිවෙල සීලය, සමාධිය, ප්‍රඥාව කියලා. ත්‍රිශීලයේදී බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හොඳ ජීවිතයක් අපි හදා ගන්නවා. අනුන්ට කරදරයක් නැති, ඒ වගේම අනුන්ට හානියක් නැති, ඒ වගේම අන් අයගේ දේවල් වලදී ඉවසීමෙන්, කරුණාවෙන් වැඩ කරන්න පුළුවන්, මෛත්‍රියෙන් වැඩ කරන්න පුළුවන් ජීවිතයක් අපි හදා ගන්නවා නම් ඒකට කියනවා සීල ජීවිතයක් කියලා. ඉතින් ඒ ජීවිතයක් ගොඩනගා ගැනීමේදී අපි පංචශීල් සමාදන් වෙනවා, අටශීල් සමාදන් වෙනවා, දසශීල් සමාදන් වෙනවා. ඒ වගේම සාමනෙර සීලය, උපසම්පදා සීලය මේ ආදී වශයෙන් කොයි හෝ සීලයක් සමාදන් වෙලා බලාපොරොත්තු වෙන්නේ හොඳ ජීවිතයක් ගොඩනගා ගැනීම. ඉතින් ඒ සීල ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේගේ මුල් ඉගැන්වීම. මෙතර මැද කොටස සමාධි කොටස. සමාධි කොටසේදී බලාපොරොත්තු වෙන්නේ හිතේ එකඟ භාවයකින් යුතුව කටයුතු කිරීම. හිතේ වික්ෂිප්ත භාවය අඩුවෙන් කටයුතු කිරීමයි සමාධි කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හිතේ වික්ෂිප්ත භාවය අඩු කරගන්න, හිතේ එකඟ භාවය වැඩි කරගන්න භාවිතා කරන භවනාවට කියනවා සමාධි භවනාව. සමාධි භාවනාවක් දිනු කර ගැනීම සඳහා භාවිතා කරන්නේ සම්මුති අරමුණක්. එවැනි සම්මුති අරමුණු බුදුරජාණන් වහන්සේ අපිට 40ක් පෙන්වන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ 40 අපේ විදෙම විද කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට, මේ කාටත්, බෞද්ධ කෙනෙකුට හෝ වේවා, අබෞද්ධ කෙනෙකුට හෝ වේවා, ඕනෑම කෙනෙකුට භවනා කරන්න පුළුවන් භවනාවක් තමයි මේ ආනාපාන සති භවනාව කියලා කියන්නේ. මේ ආනාපාන සති භවනාව ලෝකයේ ගොඩාක් දෙනෙක් අදට අනුගමනය කරනවා. විශේෂයෙන්ම බටහිර රටවල් වල විශාල ප්‍රමාණයක් අනුගමනය කරනවා. මොකද ඒ අයගේ බලාපොරොත්තුව හිතේ ශක්තිය දිනු කරගන්න, හිතේ එකඟ භාවය දිනු කරගන්න, වික්ෂිප්ත භාවය අඩු කරගන්න, කරන කටයුතු සාර්ථකව කරගන්න බලාපොරොත්තුෙන් ඒ අය ඒ ආනාපානය කරනවා. ඒ වගේ බෞද්ධ අබෞද්ධ කාටත් හොඳට ගැලපෙන භාවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව. ඉතින් ඒ භාවනාවකින් කරන්නේ පින්වතුනේ අපේ සිතෙහි එකඟ භාවය වැඩි දියුණු කරනවා. මේ හිත අභ්‍යන්තරයට බැහැලා බැලුවත් පින්වතුනේ හිත ඇතුලේ ඉන්නවා කණ්ඩායම් දෙකක්. එක කණ්ඩායමක් තමයි හිත ඉහිරවන්න උත්සාහවත් වෙනවා එක එක අරමුණු ඉහිරවන්න උත්සාහවත් වෙනවා තව කණ්ඩායමක් ඉන්නවා හිත එකඟ භාවයට පච්චරන්න උත්සාහවත් වෙනවා ත්‍රේ ඉහිරවන්න උත්සාහවත් වෙන්නේ ඒකට අපි කියනවා උද්දච්චය කියලා ත්‍රේ උද්ධත්ත චෛසිකයෙන් කරන්නේ හිත ඉහිරවනවා කොච්චර හරි ඉහිරවනවා හරියට අලුගොඩකට ගල්පාරක් ගැහුවාම අලු ටික ඉහිරලා යනවා දෝවිලි ගොඩකට ගල්පාරක් ගහපුවාම දෝවිලි ටික ඉහිරලා යනවා මේ වගේ හිතේ ශක්තියක් තියෙනවා ඉහිරලා යන ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන වේලාවේදී අපේ හිතේ ඉහිරිච්ච බවකුයි පේන්නේ අපිට මනස එක අරමුණක ඉන්න බෑ විවිධ ආකාර අරමුණවල දුවනවා මේ ඉහිරිච්ච ස්වභාවයකුයි පේන්නේ අන්න ඒ ශක්තියට ප්‍රතිවිරුද්ධ ශක්තියක් පුහුණු කරවීම තමයි එකඟ භාවය කියලා කියන්නේ එතකොට එකඟ භාවයේදී කරන්නේ අර මනසේ ඉහිරෙන ගතිය නැති කරන්න පුළුවන් විදියෙ තෙතමනයක් හදලා දෙනවා. දැන් දෝවිලිට ගනම් ඉහිරෙන්නේ තෙතමනය නැති නිසා. ගල්පාර ගැහුවට ඉහිරෙන්නේ විදියක් නැහැ තෙතමනය තිබුණා නම්. අලුගොඩ ඉහිරලා යන්නේ තෙතමනය නැති නිසා. තෙතමනය කහවුණා නම් අලුගොඩ ඉහිරලා යන්නේ. අන්න ඒ වගේ හිතේ ඉහිරෙන ගතිය නැති කරන ශක්තියට කියනවා හිතේ එකඟ භාවය නැත්නම් සමාධි කරවන ශක්තිය ඒකාග්‍රතා ශක්තිය අන්නේ ශක්තිය වැඩි දියුණු කරන්න නම් ඒ වෙන්නේ අරමුණක් පුහුණු කරවන්නට ඕනේ එවැනි අරමුණක් පුහුණු කරවීමේදී පින්වතුනි අපේ භාගතුන් වහන්සේ පෙන්වන් කරන ආකාරයට ආනාපාන සති වාගේ භාවනාවක් ඊටාම පහසුයි හුස්ම රැල්ල තමයි ආරම්භණය එතන මේ හුස්ම රැල්ල පිළිමන්දව ඇතුල් වෙනකොට සිහියෙන් ඇතුල් කරගන්නවා පිට වෙනකොට සිහියෙන් පිට කරගන්නවා මේක තමයි ආනාපාන සති කියලා කියන්නේ. ඊතර අපි කියනවා සතිය කියලා වචනේ භාවිතා කරනවා. සතිය කියලා කියන්නේ පින්වතුනි අවධාරණයෙන් කල්පනාවෙන් කියන එක. අපි කල්පනාවෙන් ඒ දේ කරනවා. කල්පනාවෙන් හුස්ම රැල්ල ගන්නවා. කල්පනාවෙන් හුස්ම රැල්ල පිට කරනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල ඇතුල් වෙන වෙලාවේ කල්පනාවෙන් ඉන්නවා ඔන්න හුස්ම රැල්ලක් ඇති වුණායි කියලා කල්පනාවෙන් හුස්ම රැල්ල පිට කරනවා හරියට අපේට වර්තමානයේ ගත්තොත් දොරටු පාලයා වගේ නැත්නම් සිකියුරිටි ගාඩ් වගේ සිකියුරිටි කටයුතු කරන කෙනා ඒ ආරක්ෂක නිලධාරියතුමා ඒ දොරටුව ගාව කල්පනාවෙන් ඉන්නවා කවුද මේ දොරටුවෙන් ඇතුල් වෙන්නේ කවුද දොරටුවෙන් පිට වෙන්නේ එයාගේ කෘත්‍යය තමයි කල්පනාවෙන් ඉන්න එක අන්නේ දේ තමයි මේ හුස්ම රැල්ල වෙනුවෙන් අපි කරන්නේ වාහනයක් එළවනකොට වාහනේ පිළිබඳව යා කල්පනාවෙන් ඉන්න ඉස්සරහින් එන වාහනේ ඒ වගේම පිටිපස්සෙන් එන වාහනේ මේ වගේ යන පෙරේස් මේ වගේ හැප්පෙයිද මිනිසු පණීද මේ වාගේ කල්පනාවෙන් වාහනයක් එළවනවා අන්නේ කල්පනාව තමයි අවධාරණේ ඒ තමයි සිහිය කියන එක අනේ අවධාරණය කියන එක පෙන්වතුනේ අපි භවනා අරමුණකට යොමු කරවා ගන්නවා දැන් අපේ ආරම්භණය හැමනම් හුස්මරැල්ල කියන ආරම්භණය අපි භවනා ආරම්භණයක් වශයෙන් හුස්මරැල්ල ඇතුල් වෙනකොට කල්පනාවෙන් ඉන්නවා හුස්මරැල්ල පිට වෙනකොට කල්පනාවෙන් ඉන්නවා ඉතින් ඒ කල්පනාවෙන් ඉන්නවා කියලා කියන වචනයට අපි භාවිතා කරනවා සතිය සිහිය කියලා ඉතින් මෙතන මේ භවනා ක්‍රමයට හුස්ම ඇතුල් වීම පිට වීම වෙනුවෙන් අපි කියනවා ආනාපාන එතකොට ඒ වෙනුවෙන් ඉන්න සිහියට අපි කියනවා සතිය ආන සතිය අපාන සතිය ආනාපාන සතිය මේ විදිහට හුස්ම රැල්ල පිළිබඳව ඇතුල් වීමත් පිට වීමත් කල්පනාවෙන් සිහියෙන් ගන්නවා නම් හෙලනවා නම් මේ විදිහට දිගින් දිගට කරගෙන යනවා නම් ඒ තමයි ආනාපාන සති භාවනාවේ කියන්නේ එතකොට පින්වතුනි අපි යම් කටවොත්තක් කරනකොට ඒ කටවොත්තේ ප්‍රතිඵලය ලබා ගන්නට නම් එක කාලයක් කරගෙන යන්නට ඕනේ. ගවිතනක් කරනකොට අද පටන් ගන්නකොටම ගවිතනේ ආස්වාදන ලැබෙන්නේ නැහැ. ටික කාලයක් මේ ගවිතන කරගෙන යනකොටයි ආස්වාදන ලැබෙන්නේ. අධ්‍යාපනයක් කරනකොට අධ්‍යාපනය පටන් ගන්නකොටම අධ්‍යාපනයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට තමයි අධ්‍යාපන විභාග පාසලා ප්‍රතිඵල එන්න පටන් ගන්නෙ. වෙනත් රාජකාරියක් රැකී ආරක්ෂාවකට ගිය ගමන් උසස්වේන් ඒ වගේම තමන්ට හැකියාවන් මතුවෙන්නේ නැහැ. ටික කාලයක් යනකොටයි තමන්ගේ හැකියාවේ පළපුරුද්ද ආදී දේවල් ක්‍රමවත් භාවයට පත්ලා උසස්යෙන් ආදී ලැබෙන්නේ. වෙනත් පුහුණුවක් වුණත් එහෙමයි පින්වතුනි. ඒ වගේම තමයි භාවනාමය කියන එකෙත් එකපාරටම අපිට ප්‍රතිඵල හැදිලා එන්නේ නැහැ. එනිසා අපි පළමුවෙන් කරන්නේ මේ සිහිය පිහිටවන එක විතරයි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා. කුස්මරල්ල දිහාම පිහිට ඇතුල් වෙන එක පිට වෙන එක දිහා හිත පිහිටවා ගන්න පළමුවෙන් බලාපොරොත්තුවක් තියාගන්නවා නම් තියාගන්න කුස්මරල්ල බලන්න පුළුවන් සිතෙල්ල තමන්ට හැදේවායි කියලා බලාපොරොත්තුවක් තියාගන්න. කුස්ම ඇතුල් වෙනකොට මේ ආස්වාස දිහා ඉන්න පුළුවන් සිතෙල්ල ප්‍රාස්වාස වෙනකොට ප්‍රාස්වාස දිහා ඉන්න පුළුවන් සිතෙල්ල මේක ඇති වේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව කටවතු කරන්ඩ හැම හුස්ම රැල්ලක්ම සිහියෙන් බලන්න පුළුවන් ගතිය මතු වේවා කියන අදිෂ්ඨානෙ තියාගන්න. මෙහෙම හැම හුස්ම රැල්ලක්ම සිහියෙන් ඇතුල් වෙනවා සිහියෙන් පිට වෙනවා මෙහෙමනම් මේක ටික කාලයක් කරගෙන යන්නට ඕන. ගොවිතැනක් වුණත් එක පාරට කොටනකොටම කොටපු කොටස ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි හුස්ම රැල්ල පටන් ගන්නකොටම හුස්ම රැලි හතරක් පහක් කරලා මේ දේ පරිපූර්ණ වෙන්නේ නැහැ. ටික කාලයක් හුරු වෙන්නට ඕන. මෙහෙම හුරු වෙනකොට පින්වතුනි අපේ මනසේ තියෙනවා සතිය කියන ස්වභාවයක්. සාමාන්‍යයෙන් අපේ මනසේ තියෙන මේ සතිය කියන සිහිය කියන ගතිය ඉතා දුබලවයි තියෙන්නේ. අන්න එහෙම තියෙන සිහිය හුස්ම රැල්ල බලන්න බලන්න ප්‍රබල වෙලා එනවා. හොඳට සිහියෙන් එන්න පුළුවන් ගතියක් එනවා. උදාහරණයක් ගත්තොත් එහෙම පළමුවෙන් අපි හිතමු අපේ සිහිය අපේ භවනා කමඨහනේ ඉන්න සිහියේ ශක්තිය 100%යි කියලා අපි හිතමු. ඒතර 100%ක් සතියක් තියෙන කෙනෙක් තමයි භවනාව ආරම්භ කරන්නේ. ඉතින් මෙහෙම භවනාව දිගින් දිගට කරගෙන යනවා හුස්මරල්ල දිහා දිගින් දිගටම කරගෙන යනවා. හුස්මරල්ලක් ඇතුල් වෙනවා හුස්මරල්ලක් පිට වෙනවා දිගින් දිගටම කරගෙන යනකොට අර සිහිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා 105 10 15 20 25 30 තර වෙනවා. අන්න ඒ දක්වාම භවනාවේ ප්‍රතිඵලයක් පේන්නේ නැහැ. 105 එන 130 දක්වාම භවනා වැඩුවාට හැමදාම එක වගේ තමයි පේන්නේ. හැබැයි 130ක් වෙන සතිය ප්‍රබල වුණාම අපිට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා සතුටක් දැනෙනවා භවනාවට ආසාවක් දැනෙනවා පරියන්කෙ ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ වගේම නිතර භවනා කරන්න සිතෙල්ල පහළ වෙනවා. කරන දේවල් ගොඩාක් සාර්ථක භාවයට පත් වෙනවා. අමතක වෙන් ගොඩාක් අඩු වෙලා යනවා. ඒ වගේම නිතරම සිහි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් ගතියක් හැදිලා එනවා. ඒ 130ක් ඉර සතිය වැඩිලා එනකොට එහෙමනම් මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් මේ සිහිය කියන එක 140 50 60 අතර වෙනකොට පින්වතුනි පුදුමාකාර සැපයක් ජීවිතයට පුදුමාකාර සතුටක් ජීවිතයට අධ්‍යාපනනාදී දේවල් වලට තාම පහසුයි රැකේ ආරක්ෂාවලටත් තාම පහසුයි ජීවිතයේ සියලු කටයුතු වලට තාම පහසුවක් ලැබෙනවා සිහිය ශක්තිමන්ත වුණාම. අන්නේ සිහිය ප්‍රබල භාවයට අර 105 ඉඳන් 160 70 දක්වා ප්‍රබල භාවයට පච්චර්ණ භවනාවන් අතරෙන් එක භවනාවක් තමයි මේ ආනාපාන සති භවනාවයි කියලා කියන්නේ. එතකොට මේ සියලු භවනාවන්ගෙන් මේ සතිය ප්‍රබල භාවයට පත් වෙනවා. ඒ අතර ආනාපාන සති භවනාව විශේෂ වෙන්නේ මෙහි කරන්න තියෙන දේවල් ඉතාම අඩුයි. එකම දෙයක් තමයි බලන්න තියෙන්නේ. හුස්ම රැල්ලක් ඇතුල් වෙන එක, හුස්ම රැල්ලක් පිට වෙන එක එකම දෙයක් තමයි බලන්න තියෙන්නේ. එතකොට අපේ කෘත්‍යය තමයි පින්වතුනි එහෙමනම් දෙකෙන් දෙකටම මේ හුස්ම රැල්ල දිහා බලන එක. ඒ අතරේ අපි කාටත් මුලදී පින්වතුනි අපේ සිතුවිලි පහක් හුස්ම රැල්ලේ හිටියා නම් සිතුවිලි 95ක් පිට අරමුණු වල ඉන්නේ. එහෙම උනායි කියලා අපි කලබල වෙන්න හොඳ නැහැ. සිතුවිලි 95ක් පිට ගියා කියලා කලබල වෙන්න එපා. 105 අපිට ඇති. ඒ 105 ආරක්ෂා කරගන්න ක්‍රමක්‍රමයෙන් ප්‍රබල භාවයට පත් වෙනවා. හිත පිට යන්නේ නවත්තන්න ඔට් වෙන්න එපා. ඒ හිත පිට යන්නේ ඔහි ගිය දෙන් ඒ අතරතුරේදී භවනාව දිගටම කරගෙන කරගෙන යන්න ඉබේ ඉබේ මෙහිත පිට යන්නේක අඩු වෙලා ගෙහිලා හිත එකඟ භාවයකට පත් වෙනවා. එමනම් භවනාවක් වැඩීමේදී අපේ ප්‍රධාන කෘත්‍යය තමයි පින්වතුනි බාහිර සිතුවිලි නවත්තන එක නෙමෙයි අභ්‍යන්තර සිතුවිල්ල ප්‍රබල භාවයට පච්චර ගන්න එක. තමන්ගේ භවනා කමඨාන ප්‍රබල භාවයට පච්චර ගැනීමයි තමන්ගේ ප්‍රධානම කෘත්‍යය. අන්න ඒ කාරණාව තේරුම් අරගෙන ආනාපාන සති භාවනාව වඩන්න. වෙනත් භවනාවක් වැඩුවත් ඒ වගේමයි. මනම භවනාවක් වැඩුවත් ඒ තමන්ගේ කෘත්‍ය ප්‍රධාන කමඨහන පුළුවන් තරම් වඩනවා. දැන් බලන්න අතීතයේ උතුමන් වහන්සේලා කමඨහන් දෙනවා තමන්ගේ ශිෂ්‍යයන්ට නැත්තම් දායක පින්වතුන්ට. මෙන්න මේකයි කමඨහන. සමහරලාට මරණ සති කමඨහනක් දෙනවා. සමහල්ලාට බුදුගුණ කමඨහනක් දෙනවා සමහල්ලාට අට්ටික කමඨහනක් දෙනවා මේක දිග දිගටම වඩනවා අකණ්ඩව වඩාගෙන යනවා ඒ හරහා සමාධිය පුදිනවා ජීවිතයේ ලොකු පරිවර්තනයක් හැදිලා එනවා අර කමඨහන අකණ්ඩව පවත්වාගෙන යෑමේ ඇති වැදගත්කම මේ වාගේ පින්වතුනි අපි මේ කමඨහන පුළුවන් තරම් අකණ්ඩව කරගන්න පරියන්කේ ඉන්න වෙලාවට එහෙම කරගන්නවා ඒ වගේම රැකී ආරක්ෂා කරන වෙලාවල් වල නිවාඩු තියෙන ආකාරයෙන් ටිකෙන් ටික විනාඩිය දෙක උනච් කරගන්නවා වාඩි වෙන්න ඕනේ නැහැ හිටගෙන හරි කමන්නේ එහෙම නැත්නම් ගමන් කරද්දී හරි කමන්නේ Tamanta puluham puluham වේලාවල් වල දී විනාඩිය දෙක විනාඩි පහ 10 මේ ආකාරයෙන් කමඨහන දිගින් දිගට පුහුණු කරනකොට හිතේ එකඟ භාවය නිර්මාණය වෙලා එනවා එතකොට ඒ සඳහා තියෙන ප්‍රධානම අවශ්‍යතාවයේ තමයි පින්වතුනේ ප්‍රධාන කමඨහන තේරුම් කරගන්න ඕනේ ප්‍රධාන කමඨහන නැවත පිහිටවන්න ඕනේ හිත පිහිටවන්නට ඕනේ ඒ කමඨහන හිත පිහිටවීමේදී අපි කලිනුත් විස්තර කරලා දුන්නා දැඩි කොට භවනාව ගන්නත් එපා ඒ වගේ මුරුදෙම ගන්නත් එපා දැඩි කොට භවනාව ගත්තොත් තද ගතියක් හැදෙනවා හිතේ කැක්කුමක් වාගේ දේවල් හැදෙන්න පටන් ගන්නවා මුරුදේම භවනාව කළොත් එහෙම හිත පිට යන්න පටන් ගන්නවා මධ්‍යම ගණනාවකින් යුත්ව මධ්‍යම වීර්යයකින් යුත්ව භවනාව යොදවන් ඒ භවනාව යෙදීමේදී නැවත නැවත භවනා කමඨහනට හිත පවත්වා ගැනීම අවශ්‍යයි මේකට කියනවා විතර්කය කියලා භවනා කමඨහනට නැවත නැවත හිත ගන්නවා අරන් තියා ගන්නවා අයත් කමඨහනට හිත අරන් එනවා තියා ගන්නවා හුස්ම රැල්ලනම් ආස්වාසයේ හිත තියා ගන්නවා නැවත ප්‍රාස්වාසයේ හිත තියා ගන්නවා ආයත් නැවත ආස්වාසයේ හිත තියා ගන්නවා ආයත් නැවත ප්‍රාස්වාසයේ හිත තියා ගන්නවා මේ විදිහට නැවත නැවත ආස්වාසයේ ප්‍රාස්වාසයේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කියන සංඥාව තුළ හිත පිහිටවා ගන්නවා නම් ක්‍රමවත් විතර්කයක් හැදිලා එනවා අන්නේ විතර්කයේ හොඳට ක්‍රමවත් භාවයට හැදෙනකොට පින්වතුනේ හිත අල්ලා හිටින්න පටන් ගන්නවා කමඨහනේ කමඨහන සැහැල්ලුවෙන් හිත ඉන්න පුළුවන් ගතියක් හදනවා එකට කියනවා ਵਿਚාරය කියලා. අදට ආස්වාස බලනකොට බොහොම සැහැල්ලුවෙන් දිගට අල්ලාගෙන හිටනවා ඒක. ඒ වගේම ප්‍රාස්වාස බලනකොටත් බොහොම සැහැල්ලුවෙන් දිගට මනස අල්ලා හිටනවා. අන්න ඒ විදිහට හිත පහසෙන් ආරම්මණේ අල්ලා හිටිනවා නම් ඒකට කියනවා ਵਿਚාරය කියලා. මේ දෙක හොඳට හැදුනම් පස්සේ පින්වතුනේ ප්‍රීතිය හැදෙන්න පටන් ගන්නවා. විතර්කයේ හොඳ ක්‍රමවත් භාවයටපත් වුනාම ਵਿਚාර්ය හැදෙනවා මේ දෙක ශක්තිමන්ත වෙනකොට ප්‍රීතිය හැදෙනවා බොහොම සැහැල්ලුවක් බොහොම ප්‍රීතියක් හැදෙන්න පටන් ගන්නවා ප්‍රීතිය නිසාම සුඛය බොහොම සැහැල්ලුවක් අහසින්නවා වගේ හැදෙන්න පටන් ගන්නවා මේ හතර හැදෙනකොට තමයි පින්වතුනේ ඒකාග්‍රතාවය ඒ ආරම්මණයටම හිත ගිලා බහගෙන ඉන්න ගතියක් හැදෙනවා ඊට මේ ධ්‍යානාංග නැත්නම් සමාධි අංග පහක් තියෙනවා විතර්කය ਵਿਚාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියලා මේ අංග පහම හැදිලා එන්න උපකාර වෙන්නේ ප්‍රධානම අංගය තමයි විතර්කය කියන එක විතර්කය යම් කෙනෙක් ක්‍රමවත් හසුරුවා ගත්තා නම් අනිත් එක අනිවාර්යයෙන්ම හැදිලා එනවා ඒ නිසා මේ භවනාව දිනු කරන්න කැමති හැම කෙනෙක්ම නිතර නිතර කමඨහනට හිත ගන්න ස්වභාවය පිළිටුවා ගන්න මේක තමයි විතර්කය කියලා කියන්නේ ඉතා එක්මණින් මනසක් පරිවර්තනය කරලා ගන්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන් සමාධිය කොහොම ගැඹුරුයි මේක අපිට අමාරුයි අපි මේ නොයෙකුත් රාජකාරී කරද්දී මේක අමාරුයි මෙහෙම හිතන්න පුළුවන් නෑ පෙන්වතුනේ උත්සාහවත් වෙලා දවස් කීපයක් අදකට කරගෙන ගියොත් මේ වාද දකින්න පුළුවන් කමක් ලැබෙනවා වැඩි කාලයක් යන කලින් මේ වාද දකින්න ලැබෙනවා හැබැයි උත්සාහය තියාගන්න කැපවීම තියාගන්න තමන් ඒ වෙනුවෙන් යොදන ඡන්දය හොඳට තියාගන්න මේ විදිහට තමන්ගේ ඡන්දය කැපවීම හොඳ ආකාරයෙන් පිළිටුවා ගත්තා නම් අනිවාර්යයෙන්ම පුළුවන්කමක් ලැබෙනවා තමන්ට තමන්ගේ මනසේ හොඳ සමාධි ස්වභාවයක් නිර්මාණය කරලා ගන්න ඒ සඳහා අපි උත්සාහවත් වෙන ක්‍රමයට තමයි කියන්නේ භාවනා වඩනවායි කියලා ඉතින් ඒ භවනා වැඩීමේදී සම්මුති ආරම්මණයකින් මේ වාගේ කරගන්න පුළුවන් සමාධිය දක්වා මනස පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් ඒ ආනාපානය වඩනකොට තව තව ආනාපානය හා සම්බන්ධ කරුණු අපි බොහෝමයක් කලින් කියලා දුන්නා. ඒවත් නැවත ආවර්ජනා කරලා ගන්න. ඒකම් පරියංක වාඩීමේදී පින්වතුනි දැඩි කොට පරියංකට ඔට්ටු වෙන්න එපා සැහැල්ලුවෙන් වාඩි වෙලා පරියංකේ පහසු ඉරියව්වක තියාගන්න. කමඨහනයි වැදගත් වෙන්නේ පරියංකය නෙමෙයි තමන්ගේ කමඨහන එක දිගට වඩා ගැනීමයි වැදගත් වෙන්නේ එනිසා තමන්ට කකුලල අමාරු නම් කොන්ද අමාරු නම් පුටුවක හරි වාඩි වෙලා කමටහන අකණ්ඩව පුහුණු කරවා ගන්න. ඉතින් සමහරට හොඳට නිරෝගී කෙනෙක් පරියන්ක හොරු කෙනෙක් නම් පරියන්ක හොඳට බැඳගෙන ඒ වගේම උඩුකය කෙලින් තියාගෙන භාවනා දියුණු කරන් සක්මන් කරන වෙලාවලදීත් භාවනාව දියුණු කරන්න. මේ විදියට අකණ්ඩව භාවනාව දියුණු කරගෙන යනකොට තමන්ට හොඳ ගැඹුරු සමාධි අවස්ථාවක් අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සමාධි හොඳට ප්‍රබල වුණාම අපිට ඊළඟට පුළුවන්කම ලැබෙනවා විපස්සනාවන් කරන්න. අපි විස්තර කළානේ සීල සමාධි ප්‍රඥා කියලා. සමාධිය තහවුරු නම් පස්සේ විපස්සනාව දියුණු කරලා මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. කවුරුත් උත්සාහවත් වෙමු ආනාපාන සති භාවනාව දියුණු කරලා සමාධියක් උපදවා ගන්න. ඉතින් එතකොට අපි කියලා දුන්න ආනාපාන සති භාවනාව වඩන ආකාරය ත්‍රවේ හුස්මරල්ල කියන්නේ පින්වතුනි සම්මුතියෙන් හුස්මක් හැටියටයි අපි ගන්නෙ. එතනදී අපි වැඩිපුරක් මහිත පිහිටවන්නේ මේ නාසික ආග්‍ර ප්‍රදේශයේ එක තැනක් මරමුණු කරන්න එපා. ඒ ප්‍රදේශය ඇතුලේ හුස්මරල්ලක් ඇතුල් වෙනවා, හුස්මරල්ලක් පිට වෙනවා. තැනක් මල්ලන්න ගියොත් ඒත් වෙහෙස වෙනවා. නාසික ආග්‍රම උඩු තොලම කියලා තැනක් අල්ලන්න ගියොත් ඒත් වෙහෙස වෙනවා. ඒ හරිය ඉඳගෙන හුස්මරල්ලක් ඇතුල් වෙනවා, හුස්මරල්ලක් පිට වෙනවා කියන සංඥාව පිහිටුවා ගන්න. ඒ ආකාරයෙන් හිත ටිකෙන් ටික භවනා කරගෙන යනකොට ටික දවසක් යනකොට හොඳ භවනා ප්‍රතිඵල අත්දකින්න ලැබෙනවා. එයින් එහාට භවනාව තමන්ටම විශාල රසයක් ලැබෙනවා. තමන්ට විශාල ආසාවක් වෙනවා භවනාව කරගන්න. කුඩා හෝ සමාධියක් අත්දකපු අයට දිගට භවනාව කරගෙන යන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා අපි උත්සාහයෙන් මේ ආනාපාන සතිය භවනා පුහුණු කරගන්න. අනතුරෙන් අප බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට මේ භවනාව සම්බන්ධව තියෙන ගැටලු ටිකක් සාකච්ඡා කරලා ඒට උත්තර ලබා දෙන්න. ඉතින් මේ හැමදෙනාම තමන් තියෙන කාලවලින් උපරිම වැඩ අරගෙන භවනා දිනු කරගන්න උත්සාහවත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඔව, පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. භවනා කරමින් සිටියේදී යමෙකු පැමිණ බාධා පමුණන විට ඔහු හෝ ඇය සමගින් ඇතිවන කේන්තිය නිවා ගැනීමට ක්‍රමය පහදා දෙන්න. පින්වතුනේ, දැන් අර අපේ කෙලෙසයක් ආපු වෙලාවට ඒ දෙක පාර නිමන ටිකක් අමාරුයි. කලින් ඒවට අපි සෝදානම් වෙලා ඉන්නවා. එතකොට අපිට ඉක්මනින් මේක නිමා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඊයේ දවසේ භවනා කරනකොට අපිට කේන්තියක් ආවා. යම් සද්ද බද්ද දේවල් නිසා කේන්තියක් ආවා. අන්න ඒ කාරණා නිසා අද දවසේ කලින් අපි ඒවට සෝදානම් වෙනවා. එකක් තමයි පළමුවෙන් අපි අදිෂ්ඨාන කරනවා අද දවසෙත් බාධා එන්න පුළුවන්, භවනාට සද්ද බද්ද එන්න පුළුවන්, වෙනත් දේවල් එන්න පුළුවන්. ඒ මොන දෙයාවත් මං කේන්තියක් ගන්න නැහැ. මම මගේ භවනා කටයුතු කරගෙන යනවා. කොච්චර බාධාවක් ආවත් කරගෙන යනවායි කියලා අදිෂ්ඨාන කරගන්නවා. දෙවෙනි ක්‍රමය තමයි අපි භවනාව ආරම්භයේදී සුළු වේලාවක් බුදුගුණ භවනා වඩනවා, අසුභ භවනා වඩනවා, මෛත්‍රී භවනා වඩනවා, චතුරාරක්ෂක භවනාවන් ටික වේලාවක් වඩනවා. මෙහෙම දියුණු කරලා හිතේ ශක්තියක් එක්කානාපානය කරනකොට බාධක හරහා එන කේන්ති වගේ දේවල් වලට කලින් තරම්ම බාධකයක් වෙන්නේ නැහැ. හැබැයි එකපාර නවත්තන්න බැරි වෙයි. ඊයේ ගොඩාක් කේන්ති ගියා නම් අද කේන්ති ටිකක් අඩු වෙයි. මේ විදිහට දිගින් දිගට භවනා කරගෙන යනකොට පින්වතුනි ටිකෙන් ටික අඩු වෙනවා, ප්‍රසත්තිය අඩු වෙලා කේන්තිය නැතුව භවනා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි ගාවට මේට අවුරුදු 20කට කලින් නේපාල ජාතික මහත්මයෙක් ආවා භවනා කරන්න. එතුමා ඒ කාලෙදී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ දුෂ්කර පළාත්වලට උදව් කරන නියෝජිතයෙක් වශයෙන් තමයි වැඩ කළේ. ඉතින් වාර්ෂිකව එතුමා ඒ තමන්ගේ කොන්ත්‍රාත්තු අලුත් කරමින් ඒ නියෝජිත සේවාව කළා. ඈත පළාත්වල ගිහිල්ලා දුෂ්කර ගම්මානයන් එක්ක තමයි කටයුතු කළේ. ඉතින් එතුමා දවසක් කියනවා, දවසක් එතුමා ගමන් කරන වාහනේ පිටිපස ටයර් එකක් පිපිරුවා. ඉතින් මේ පිපිරුපු වෙලාව හිරේදුර මහත්තයා හරි ආකාරයෙන් මේ කටයුතු කරන්නේ කාලය ඔහේ ගත වෙනවා. තේවිලා ලොකු කේන්තියක් ආවා, පුදුමාකාර කේන්තියක් ආවා. මොකද මෙතුමාට කාලය වැදගත්, තමන්ගේ රාජකාරිය කරගන්න තියෙන කාලය වැදගත් නිසා ලොකු කේන්තියක් ආවයි කියලා කියවා. ඊට පස්සේ අපි ආරණ්‍යට ඇවිල්ලා මේ බුදුදහම් පිළිබඳව තොරතුරු හොයලා හිත පිළිබඳව තොරතුරු ටිකක් දැනගෙන භාවනා පිළිබඳව තොරතුරු ටිකක් තේරුම් අරගෙන ඒවා අනුගමනය කරන්න පටන් ගත්තා. විඩ විඩ නිවාඩු වෙලාවල් වලදී භාවනා කරන්න එන්නත් පුරුදු වුණා. මේ විදිහට ටික කාලයක් එහෙම භවනා කරලා මෙහෙම තමන්ගේ රාජකාරිය කරන අතරේ අයත් අර අවුරුද්දකට එකමාරකට පස්සේ එවැනි සිදුවීමක් වෙලා තියෙනවා. ඒ විදිහටම ටයර් එකක් අර විදිහටම පුපුරලා ඉතින් අර විදිහටම ඒ රිදුර මහත්තයා ඉතින් අක්‍රීයව බොහොම හිමින් හිමින් තමයි මෙතුමාට කාලය වැදගත්. ඉතින් ඒ විදිහට කටයුතු කරලා තියෙනවා. මෙතුමා අපිට කියනවා දෙවෙනි පාරේදී මේ දහම තේරුම් ගත්තු නිසා දෙවෙනි පාරේදී මට අර කේන්තිය 75ක් පාලනය වුණා. මුල්ලකේදී මට කේන්තියට ගොඩාක් තිබුණා. නමුත් මේ භාවනා කරලා හිත පිළිබඳව තේරුම් අරගෙන කේන්තිය ආදීනව මන් තේරුම් අරගෙන හිටපු නිසා මට කේන්තිය ගොඩාක් පාලනය කරගන්න පුළුවන්. ඒ හැබැයි කේන්ති නැතුණා නෙමෙයි, කේන්තියෙන් 75ක් අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. 125යි ශේෂ වුණේ කියලා. මේ විදිහට ඉතින් විඩෙන් විඩයෙන් භාවනා කළා, හිත පිළිබඳව අධ්‍යයනය කළා. මෙහෙම ටික කාලයක් ගිහිල්ලා ඒව ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙනවා මේ දහම් මගේමයි යන්නට ඕනේ, මේක මීට වඩා දියුණු කරන්න ඕනේ කියලා තමන්ගේ ඒ ආගම ඒ වගේම රැකී ආරක්ෂා සියල්ල අත්හැර දාලා බුද්ධ ශාසනය පැවිදි වෙලා බොහොම හොඳින් ගුණ දහම් පූර්ණය කළා. ඉතින් එහෙන් මම මතක් කළේ පින්වතුනේ මේ අපේ සිතේ තියෙන අගුණයක් එක පාරටම අයින් කරන්න බෑ. ටිකෙන් ටික තමයි ඒ අගුණේ අයින් වෙලා යන්නේ. ලෝභය වෙන්න පුළුවන්, දේශය වෙන්න පුළුවන්, මාන්නය වෙන්න පුළුවන්, දිට්ඨිය වෙන්න පුළුවන්. මේ කෙලෙස් ධර්මයන් අපි තේරුම් අරගෙන ටිකෙන් ටික තමයි අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි මේ චතුරාරක්ෂක භාවනාව. තවත් උපකාර වෙනවා විපස්සනා භාවනාවන්, අනිච්ච සංඥා වගේ දේවල්. තවත් උපකාර වෙනවා අපි අදිෂ්ඨානය, දිනපතා කුසල් දහම් කරලා බුදුරජාන් වහන්සේ ගැන සිහි ගන්වාගෙන කුසල් දහම් කරලා අදිෂ්ඨාන කරගන්නවා. මට මේ වාගේ කේන්තියක් නම් පහළ නොවේවා, අද දවසේ කිසිම කේන්තියක් නොවේවා, කිසිම කාරණාවක් කුරසා කේන්තියක් නොමවේවා. මේ වාගේ අදිෂ්ඨාන පිහිටුවාගෙන භවනා කටයුතු කරනකොට කේන්ති එනවා, හැබැයි පාලනය වෙනවා. කරින්ට වඩා ලොකු ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අදිෂ්ඨානය පුහුණු කරවා ගන්න, චතුරාරක්ෂක භවනාවන් පුහුණු කරවා ගන්න, නිතර නිතර යනයන ගමන් වල දීපවා බුදුගුණ ආදී පුහුණු කරවා ගන්න, කේන්තිය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා කේන්තිය නැතුවම භවනා කරගන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නය, ආනාපාන සති භවනා වැඩිමේදී කෙටි කාලයක් භවනාවෙහි යෙදීම සිහියෙන් සිදු වුවත් සුළු මොහොතකින් සිත අපටත් නොදැනීම වෙනත් තැන් තැන් වලට යනවා. මේ නිතරම සිදුවන දෙයක්. විනාඩියකට දෙකකට වඩා ආස්වාස ප්‍රාස්වාස කිරීම පිළිබඳව සිහිය යොමු කිරීම අපහසුයි. ඉබේටම මොන යම් හෝ ලෞකික කාරණාවක් පිළිබඳව සිත යොමු වෙනවා. අපේ හාමුදුරනේ අප කරේ අනුකම්පා කර සිහිය පිහිට වෙනු මැනව. ඔයිතින් ඒ ආනාපාන සති භාවනාව නෙමෙයි පින්වතුනේ, කොයි භාවනාවක් කළත් ඒ හිත පිට යනක සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අමාරුයි. මුලදී මොකද අපි කලින්ම විස්තර කළානේ, මේ හිතේ ස්වභාව දෙකක් තියෙනවායි කියලා. හිතේ ඉහිරවන ස්වභාවය සහ හිතේ එකම් කරන ස්වභාවය. ඒතර අපේ මනසේ වැඩිපුරම ශක්තිමන්ත වෙන්නේ මේ ඉහිරවන ස්වභාවය. ඒතර චෛසික වශයෙන් කියනවනම් උද්දත්ත චෛසිකයයි වැඩිපුරම ශක්තිමන්ත වෙන්නේ හිත ඇතුලේ. ඒතර එවැනි ශක්තිමන්ත චෛසිකයක් ඉන්න තැනක සමාධි චෛසිකය නැත්නම් ඒකාග්‍රතා චෛසිකය නැත්නම් ඒකාග්‍රතා බලය එක පාරට ප්‍රබල කරන්න පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික තමයි යන්න ඕනේ. විනාඩිය නම් මේ පින්වතාට පුළුවන්කම තියෙන්නේ හුස්ම රැල්ලේ හිත පිහිටවන්න. ඒ ඇති හොඳටම. ඊටත් කුඩා කාලයක් වුණත් කමන්නේ පින්වතුනේ. අපිට විනාඩි තප්පර 30 නම් පුළුවන් වෙන්නේ හුස්ම රැල්ලත් එක්ක ඉන්න. ඒකත් ලොකු දියුණුවක්. දැන් සමහරවන් තප්පරයක්වත් ඉන්න අමාරුයි. ඒ කියන්නේ උද්දච්චය තාම් ප්‍රබලයි. ඉතින් හිරණ ගති තාම් ප්‍රබලයි. ඉතින් එහෙම නැතුව විනාඩියක් හරි ඉන්න පුළුවන්කම තියෙනවා කියන්නේ පින්වතුනේ හොඳ අවස්ථාවක්, වටිනා අවස්ථාවක්. තප්පර 30ක් උනච්චමන්න හිත පිහිටවන්න පුළුවන් නම් වටිනා අවස්ථාවක්. ඒ තප්පර 30ම නම් අදිෂ්ඨාන කරන්න නැවත නැවත අදිෂ්ඨාන කරන්න. හොඳයි මට දැන් තප්පර 30ක් හුස්ම රැල්ලේ ඉන්න පුළුවන්. තප්පර 30 අඛණ්ඩව ඉන්න ලැබේවා. තප්පර 30න් පස්සේ පින්වතුන් ආයෙත් අදිෂ්ඨානයක් කරන්න. මට තවත් තප්පර 30ක් මේ හුස්ම රැල්ලේ ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. ටික කාලයක් යනකොට විනාඩියක් ඉන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මට මේ විනාඩිය අඛණ්ඩව හුස්ම රැල්ලේ ඉන්න ලැබේවා. මේ විදිහට අදිෂ්ඨාන කරලා විනාඩියක් පවත්වා ගන්න. විනාඩි ඉවරලා ආයෙත් අදිෂ්ඨානයක් කරන්න. තවත් විනාඩියක් මට මේ හුස්ම රැල්ලේ ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. විනාඩි විනාඩි දෙකක් පුළුවන් වෙනවා මේ විදිහට විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් වෙනවා ඒ විදිහට විනාඩි 10ක් කරෙන්න පුළුවන් වෙලාවට හිතන්න මට අකණ්ඩව හුස්ම රැල්ල විනාඩි 10ක් කරෙන්න ලැබේවායි කියලා මෙහෙම නැවත නැවත ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඒ පුරුදු ප්‍රමාණයන් අදිෂ්ඨාන කර කර කාලේ ටිකෙන් ටික වැඩි කර ගන්නකොට පැය භාගයේ පැය දෙක ඉන්න පුළුවන් ගතියක් හැදිලා එනවා එන් එහාට භාවනාව ඉතාම පහසු වෙනවා එක දිගට හුස්ම රැල්ල විනාඩි 10ක් 15ක් 20ක් 25ක් ඉන්න පුළුවන් ගතියක් හැදුනොත් හරියම සැහැල්ලුවක් ලැබෙනවා කායික වශයෙන් සැහැල්ලුවක් ලැබෙනවා මානසික වශයෙන් සැහැල්ලුවක් ලැබෙනවා පහසුවෙන් භාවනාව දිනු කර ගන්නත් පුළුවන් කමක් ලැබෙනවා ඒ නිසාවෙන් පුළුවන් කෙටිම කාලේ ඉඳන් අදිස්ථාන කරගෙන ටිකෙන් ටික වැඩි කරගෙන යන්න මේ අපහසුව අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඊළඟ ප්‍රශ්නය ඉරියාපත කමඨහන ස්වාමීන් වහන්සේ නමකගෙන් ඉගෙනගෙන වඩමි ඉක්මනින් සමාධිය වැඩුණද හිත හිස් වී ඇති බවක් දැනේ මේ සාමාන්‍ය ජීවිතයේදී එසේමයි දැන් හිස් වූ සිත ත්‍රිලක්ෂණයට යොමු කරන්න ආකාරය පැහැදිලි කර දෙන සේක්වා විදර්ශනාව ගැන අවබෝධයක් නැති නිසා මුල සිට පැහැදිලි කර දෙන සේක්වා. ඉතින් භාවනාවේදී විපස්සනා වැඩිීමේදී විපස්සනා අරමුණු බොහෝමයක් තියෙනවා. ඉතින් මේවැනි කෙටි වේලාවක කෙටි කාලයකදී ඔක්කොම විස්තර කරන්න අමාරුයි. නමුත් මේ හිතේ හිස් ස්වභාවයක් යම් භාවනාවක් කරද්දී හිතේ හිස් ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් හටගත්තා නම් ඒ කියන්නේ ඒ භාවනාවන් තුළින් යම් බඳු සමාධිමය ලක්ෂණ ටිකක් මතුවලා තියෙනවා. ඒ ලක්ෂණ ටික මතුවනා නම් තවදුරටත් ඒ භවනාව හෝ වෙනත් භවනාවක් හෝ කරගෙන යන්න. දවසේ මේ ගතිය පිහිටනවා නම් සමාධිය තව ගැඹුරට ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහා මේ ඉරියාපත භවනාවෙන් හිත සැහැල්ලු කරගෙන ඊළඟට ආනාපාන සති භවනාව වගේ භවනාවක් පුහුණු වෙන්න. ඒ භවනාව හොඳට සැහැල්ලුවෙන් කරගෙන යනකොට මනස හොඳට අවදි වෙලා, මනස හොඳට ආලෝකමත් වෙලා ඒ ආරම්භණයට ගිලා බැහැගෙන ඉන්න පුළුවන් ගතියක් හැදිලා එනවා. ඒකට කියනවා අර්පණා සමාධිය කියලා කියන්නේ ගිලා බැහැගෙන ඉන්න පුළුවන් ආරම්භණයට. අපි ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ඇබ්සෝප්ෂන් කියලා. ඒ කියන්නේ ආරම්භණයට ගිලා බැහැගෙන ඉන්න පුළුවන් ආරම්භයට හිතට උරා ගන්නවා, අතුරට බැහැ ගන්නවා. අන්න අතුරට බැහැගෙන ඉන්න පුළුවන් ගතියක් හැදිලා එනවා. ඒ සමාධිය ගොඩාක් ප්‍රබලයි. ඒ නිසා අපි මේ සමාධිය දක්වා හිත පුරුදු කරගන්න. හිත අර ඉරියාපත භවනාවනුත් තමන්ගේ කාලයෙන් එක්තරා කාලයක් පුහුණු වෙන්න තවත් කාලයක් වෙන් කරගෙන ආනාපාන සති වගේ භවනාවකුත් පුහුණු කරලා එයින් ලැබෙනා වූ සමාධියේ සමාධි ආලෝකයේ මත හිත පිහිටුවාගෙන එයින් ගැඹුරට හිත සමාධි කරන්න වෙන අරමුණක් නැතුවම කිසිම අරමුණක් නැතුව බොහෝම ගැඹුරට බහලා ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා ඒ සමාධියේ ඒ ආකාරයෙන් ලැබුණොත් ගුරු සාමෙන් වහන්සේ නමක් සම්මුඛ වෙලා මේක සමාධියක් තවදුරටත් ගැඹුරට ධ්‍යාන දක්වා පුහුණු කරන ආකාරය අහගන්න ඊළඟට එයින් තවදුරටත් භවනාව දියුණු කරලා සමාධි ටික හොඳට පරිපූර්ණ භාවයට පච්චරගෙන වසී භාවයට පච්චරගෙන විදර්ශනා භාවනා විපස්සනා භාවනාවත් පුහුණු වෙන්න විපස්සනා භාවනාව පුහුණු වීමේදී අනුපිළිවෙලින් පුහුණු වෙන්න බලාපොරොත්තු වෙන්න පළමෙන් ධාතු හතර ප්‍රකට කරගන්නට ඕනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ප්‍රකට කර ගන්නට ඕනේ. ඒ සඳහා උපදේශ අපේ ඉදිරි කාලයේ දෙන්න බලාපොරොත්තු වෙනවා. විපස්සනාව සඳහා මූලික වශයෙන් ධාතු හතරත් ප්‍රකට කර ගන්න බලාපොරොත්තු වෙන්න. ඊට පෙර ආටුව සමාධිය තහවුරු කර ගන්න ධ්‍යාන හතර දක්වා හොඳට රූපාවචර ධ්‍යාන හතර පුහුණු කරවා ගන්න. ඊළඟ ප්‍රශ්නය කයේ කොටත් දෙක අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද කලෙමි. චක්කු අනිච්චා සෝත අනිච්චා ජීව අනිච්චා ආදී ලෙස පහම අනුලෝම සහ ප්‍රතිලෝම කරගෙන යමි. මින් ඉදිරියට කරගෙන යන්නේ කෙසේද කියා පහදා දෙන සේක්වා. ඔව් පින්වතුනේ මේ භවනා වඩන ක්‍රම බොහෝමයක් තියෙනවා. තමන්ගේ හිතේ සැහැල්ලුවක් සතුටක් ඇතිවෙන දක්වා ඉතින් ඒ තමන්ට පුරුදුකමට අහන දිගට කරගෙන යන්න. ඊළඟට ඒ විදිහට හිතේ සැහැල්ලුව හතට හැදුනම් පස්සේ කයේ කොටස් වශයෙන් ගන්නවා නම් කොටස් 32 ගන්න. කොටස් 32 භවනාවට ගන්නකොට තමන්ට පුළුවන්කම ලැබෙනවා කොටස් එකින් එක අරමුණු කර කර පවත්වා ගන්න. කේසා. ඒක කේසා කියනකොට කෙස් තියෙන ආකාරය අරමුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. ලොම තමන්ගේ ශරීරයේ ලොම් තියෙන ආකාරයට ඒ ක්‍රම දෙකකින් පුළුවන්. එකක් තමන්ගේ ශරීරය මේ පිහිටි ආකාරයෙන්ම කරන්න පුළුවන් තව එකක් ශරීරයේ ඉස්සරහ තියෙන ආකාරයට තමන්ගේ ඉදිරියේ ශරීරයේ තියෙන ආකාරයට ශරීරය ගන්න පුළුවන් අරගෙන ඒ ශරීරයේ කේසා ලෝම මෙතින ආකාරයෙන් බලන්න. එයින් ගොඩාක් වැඩගත් වෙන්නේ වැඩිම ශක්තියක් තියෙන ඉස්සරහා බලන ආකාරය. ඒ විදිහට ශරීරය ගන්නවා කේසා ලෝම නඛ දන්ත තච අනුංග ශරීරයක් වගේ හරියට. එහෙම හිතලා කොටස් 32 බලනවා. මෙහෙම කොටස් 32 හිත පිහිටුවාගෙන පිහිටුවාගෙන ඉන්නකොට හිතේ සැහැල්ලුවක් හැදෙනවා. ඒ සැහැල්ලුවෙන් පස්සේ තමන් ගොඩාක්ම පහසු කොටසක් දෙකක් තෝරා ගන්න. ඒ කොටස් එකේ දෙකේ හිත පිහිටුවා ගන්න. තවදුරටත් සැහැල්ලුව අල්ලා හිටනවා නම් එක කොටසකට හිත ගන්න. එක කොටසේ දිගට හිත සමාධි කරවන්න නිතර නිතර හිත පිහිටුවලා සමාධි කරන්න. ඒ කොටසේදී සමාධි කර කර ඉන්නකොට කොටස අපිට අවස්ථා කීපයකින් හිත සමාධි වෙනවා එකක්. හොඳට පළමුවෙන් පැහැදිලි වෙලා එනවා කොටස. දෙවෙනුව අපිට සමාධි ආලෝකමත් වෙනවා. ඒ වෙලාවට ටිකක් අපහැදිලි ගතියක් එනවා. නමුත් සමාධි ආලෝකය නිසායි ඒ දේ උනේ භවනාවේ ආපස්සට යamak නෙමෙයි. කොටස පේන්නේ නැතුව වාගෙනවා. නමුත් ආලෝකයක් තියෙනවා. ඊළඟට ආලෝකයේ ඇතුළේ හිත පිහිටවාගෙන මේ කොටස් අරමුණු කරන් අන්නේ විදිහට ආලෝකයේ ඇතුළේ කොටස බල බල ඉන්නකොට ඒ කොටස ආලෝකයේ ඇතුළේ දකින්න පුළුවන් ගතියක් ලැබෙනවා. බොහොම ගැඹුරෙන් සමාධියමත් වෙනවා. ආලෝකයත් ගැඹුරට යනවා. ඒ ආලෝකයේ ළඟට තමන්ට වර්ණයට හරවා ගන්න කොටසේ තියෙන වර්ණය කෙස්නම් නිල් පාට වර්ණය නැත්නම් කළු පාට වර්ණය දුබුරු පාට වර්ණය කමන්නේ මේක අපි නීල කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. ඒ නීලදී වර්ණ දෙක තුනම උනත් වරදක් නැහැ. එහෙම නැත්නම් නිල් සංඥාම තියාගන්න කෙස්ටික නිල් පාටයි. ලොම් නම් ඒත් ඒ වගේමයි. නියටික නම් සුදු පාටයි. දත් ටික නම් සුදු පාටයි. හම නම් ඉතින් සුදු පාට හරි දුඹුරු පාට හරි. තමන්ට ඒ වගේ වර්ණයත් එක්ක බලන්න. මෙහෙම බල බලා එන්නකොට වර්ණය අරමුණු වෙනවා. ඒ වර්ණය ඊළඟට පුළුවන් අපිට වර්ණ කසන වලට හරවා ගන්න. ඒ වර්ණය අපි ඊළඟට පතුරවා ගන්නවා. තමන් ඉන්න කාමරයේ මේ වර්ණය සුදු පාට නම් සුදු පාට කාමරයම හිත අධිෂ්ඨාන කරලා පතුරවා ගන්නවා. නිල් පාට නම් නිල් පාට මුළු කාමරේම හිත අධිෂ්ඨාන කරලා පතුරවා ගන්නවා. හරියට වතුරක් කරන් පතුරවනවා වගේ කාමරේ පුරා පැතිරෙන්න අරිනවා මේ නිල් පාට. ඉතින් කාමරේම නිල් පාටෙන් පිරලා ගියා වගේ දැනෙනවා. උඩ පැත්ත යට පැත්ත හතර දිසාවන් අට දිසාවන් මේ හැම පැත්තක්ම නිල් පාටෙන් පිරලා ගියා වගේ තමන්ට දැනෙනවා. අන්නේ නිල් පාටේ ආකාරයෙන් පතුරවා ගත්තා නම් සුදු පාට හෝ මොනවා හෝ වර්ණයක් ඒ වර්ණය විශේෂයෙන් වර්ණ හතරක් අපිට පේනවා. නිල පීත ලෝහිත ඕදාත කියලා. නිල් පාට කහ පාට රතු පාට ඒ වගේ සුදු පාට මේ වර්ණයන්ගෙන් කැමති වර්ණයක් හොඳට පතුරවා ගත්තාම තමන්ට දැනෙනවා. තමන් ඉන්න කාමරය හෝ තමන් ඉන්න නිවස හෝ තමන් ඉන්න ශාලාව හෝ ඒ වර්ණයෙන් පිරීලා ගිය ආකාරයෙන් දැනෙනවා. ඒ දැනෙනකොට කයත් නොදෙනේ ගිහිල්ලා කය ඇතුලේ පවා මේ වර්ණයේ තියෙන ආකාරයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදියට හිත හොඳට වර්ණවන්ත වෙලා සමාධිමන්ත වුණාන් පස්සේ පින්වතුනේ එකතැනක හිත පිහිටුවාගෙන භවනා කරනකොට ඒ හිත අරපණාගත වෙනවා. ගැඹුරට බහගන්නවා. හිත ගැඹුරට ඇද ගන්නවා. නැත්තම් ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ අර්පණාගත බවටපත් වෙනවා. ඉතින් මේ අර්පණාගත බවටපත් වුණාම දිගට හිත සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අර්පණාගත සමාධියට කියනවා ධ්‍යාන සමාධියයි කියලා. ඉතින් මේ සමාධි හතරක් දක්වාම භාවනා පුහුණු කරන්න පුළුවන්. ඒ නනතරව තමයි විපස්සනා භාවනාවන් වඩන්නේ ධාතු කර්මස්ථානෙන් අනුපිළිවෙලට. ඒ නිසා පළමෙන් සමාධිය තහවුරු කරගන්න බලන්න. තමන්ට පුරුදු මේ අනිච්ච සංඥා ආදී දේවල් ටිකක් කරලා ඊළඟට ද්වත්ත්‍ින්ස ආකාර ආදී දේවල් කරලා හිතේ සැහැල්ලුවක් සමාධියක් උපදවා ගන්න බලන්න. ඒ සමාධිය තහවුරු නම් පස්සේ භාවනාව හරිම රසවත් වෙනවා. භාවනාව කරගෙන යන්නත් පහසු වෙනවා. විපස්සනා කරන්නත් පහසු වෙනවා. විපස්සනා අවබෝධය ලබන්නත් පහසු වෙනවා. මේ කාරණා නිසා පළමුවෙන් සමාධිය තහවුරු කරගන්න උත්සාහවත් වෙන්න. ඊළඟට ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස මනස කයට බලපාන ආකාරයත් කය මනසට බලපාන ආකාරයත් කෙටියෙන් පැහැදිලි කර දෙන සේක්වා. ඔව් පින්වතුනි ඉතින් මේ කයයි හිතයි කියන දෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙකට සාමාන්‍ය බෞද්ධ වචන වලින් කියනවා නාමයි රූපයි කියලා. නාමය කියලා කියන්නේ අරූපී ධර්මතාවය. රූපය කියලා කියන්නේ රූපී ධර්මතාවය පේන දේ. නාමය පේන දෙයක් නෙමෙයි අපේ නොනින් තේරුම් ගන්නට ඕන දෙයක් තමයි නාමය කියලා. ඒකට නාමයයි රූපයයි. නාමය කියන එක එහෙමනම් අරූපී ධර්මතාවයක් කියවන්නේ. එතන රූපය අතුරු කරගෙන තමයි නාමය කියන එකත් පවතින්නේ. රූපයත් පවත්වා ගැනීමට මේ නාමයේ සම්බන්ධතාවයක් ඕනේ. නැත්තම් රූපය පවත්වා ගන්නත් අමාරු වෙනවා. මේ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධයි. මේ දෙකේ ස්වභාවය තමයි පින්තුනේ ක්ෂණයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. රූපයන්ගේ ස්වභාවය ක්ෂණයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. නාමයන්ගේ ස්වභාවයත් ක්ෂණයක් පාසා වෙනස් වීමට ලක් වෙනවා. ඒතර මේ වෙනස් වීම දෙකක් එකට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ දෙකම. රූපයත් වෙනස් වීම නාමයත් වෙනස් වීම. ඒතර වෙනස් වීම දෙකක් තමයි මේ දෙකෙන් දෙකට සම්බන්ධය වශයෙන් ගමන් කරන්නේ. ඒතර අපිට පේන්නේ මේ කය ඉස්සරහට කය දිගට තියෙන එකක් වගේ. හිතත් එක දිගට තියෙනා වගේ තමයි දැනෙන්නේ. නමුත් එහෙම දෙයක් නෙමේ පින්වතුනේ. පරමාර්ථ වශයෙන් බලනකොට රූපයත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ නිසානේ අපිට බලන්න නිතර ආහාර ගන්න ඕනේ. රූපය වෙනස් වෙන නිසායි ආහාර ශක්තිය ලබා දෙන්නට ඕනේ. නිතර හුස්ම ගන්න ඕනේ. රූපය වෙනස් වෙන නිසායි හුස්ම රූප ලබා දෙන්නේ. ඒ වගේ මේ රූපයට නිතර රූප සම්බන්ධතා හදලා දෙන්නට ඕනේ. රූප පවත්වා ගන්නට, නාමය පවත්වා ගන්නට අරමුණු නිතර හදලා දෙන්නට ඕනේ. නාමය විඥානයේ පිළිබඳව අරමුණු ටයක් අපි හදලා දෙන්නට ඕනේ. ඉතින් ඒ නාමය ඒ ආකාරයෙන් නාමය පවත්වා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ දෙකම එකට තමයි සම්බන්ධතාවය. නමුත් පින්වතුනේ මේ හිත කියන එක රූපය අසුර කරමින් කටයුතු කළාට හිත කියන එක රූපය මතම ඉන්නේ නැහැ. රූපයත් එක්ක කටයුතු කළාට රූපයත් එක්ක බැඳිලා නැහැ හිත කියන එක. ඕන වෙලාවක රූපය දාලා යන්න පුළුවන් ශක්තියක් හිතට තියෙනවා. ඒ නිසානේ දැන් බලන්න අරූප ලෝකවල රූපයක් නැහනේ. ඒත් හිත පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රසන්දි වෙන වෙලාවෙදිත් බලන්නකෝ. අපිට විඥානේ විතරනේ තියෙන්නේ ප්‍රසන්න වෙලාවේදී රූප නැහනේ. විඥානේ විතරතර විඥානේ කියන එක තමයි ප්‍රධානම ක්‍රියාකාරීත්වය, ප්‍රධානම ශක්තිය ජීවිතයකට. නමුත් මේ විඥානයට අරමුණු ගන්න ඕනනේ. මේ හිතට අරමුණු ගන්න ඕනනේ. හිතට පවත්මක් සම්බන්ධ කර ගන්න ඕනනේ. ඒ සඳහා තමයි මේ කය තියාගන්න. හිත පවත්වා ගන්න හිත අරමුණු ඕනේ. රූප අරමුණු ඕනේ. සද්ද අරමුණු ඕනේ. ගන්ධ අරමුණු ඕනේ. රස අරමුණු ඕනේ. පොට්ටබ්බ අරමුණු ඕනේ. මේ අරමුණු ගන්න තමයි මේ කය එමනම් හිත පවත්වාගෙන යන්නේ. එතකොට මේ කයයි හිතයි අන්‍යෝන්‍ය සම්බන්ධයි. මේ දෙකේ සම්බන්ධතාවය පෙන්වතුනේ අපිට ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. නමුත් ටිකක් කල්පනා කරලා අහලා තියාගන්න පසු කාලෙින් වටහා ගන්නත් පුළුවන් වෙයි. ඉතින් ඒ වැටහෙනකන් අපි නිකන් මේවා අහලා තියාගන්න. ඉතින් මේ හිත සම්බන්ධතාවයේ ප්‍රධාන සම්බන්ධතාවයේ පෙන්වතුනේ අපේ ලේ ධාතුවත් එක්ක. ඒතර විද්‍යාත්මක බොහෝ දෙනා කියන්නේ හිතේ සම්බන්ධතාවය මොළෙත් එක්ක කියලා. නැහැ පෙන්වතුනේ. අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලිවම පෙන්වන් කරලා දීලා තියෙනවා. ඥානවන්තයාටත් මේක පැහැදිලිව වටහා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒකනේ මේ හිත හදය පතුලේ තියෙන මේ ගුහාව තුල එහෙම නැත්නම් කුහරය තුලයි හිතේ ප්‍රධාන ටික ආරම්භ වෙන්නේ කියනවනේ. ඒත් එහෙමනම් හද පතුලේ තියෙන ගුහාව තුල තමයි මේ ප්‍රධාන සිතුවිලි ආරම්භය. හැබැයි එහෙම නැර එතන කියලාත් නැහැ හිත මුළු ලේ ධාතුම ඇසුරෙන් තමයි වාසය කරන්නේ. හිත කියන එක ලේ ධාතුවටම සම්බන්ධයි පින්වතුනේ. දැන් අපි බලන්න ඒ විශාල යකඩ කුට්ටියක් කරගෙන එක තැනකට අපි කරන්ට් එක දොන්නොත් එහෙම කරන්ට් එක දොන්නේ එක තැනක් වුණාට යකඩ කුට්ටිය හැම තැනකදීම කරන්ට් එක තියෙනවා. එහෙම නැත්නම් විදුලිය තියෙනවා. ඒ වගේ තමයි මේ හිත ආරම්භයේ හදවත පතුලේ වුණාට ලේ ධාතුව තුළ හැම තැනකදීම මේ සිතේ ක්‍රියාකාරීත්වය හා සමානව පිහිටනවා. මෙන්න මේ විදිහේ ඒ ලේ ධාතුවත් එක්ක කෙලින් සම්බන්ධතාවය ඇති ලේ ධාතුවත් එක්ක පවත්වාගෙන යන අරෝපේ ශක්තියක් තමයි මේ සිතවිල්ල කියන්නේ. එතකොට කෙනෙකුට මේක අපහැදිලි වෙනවා කොහොමද එහෙමනම් මේ මොළයේ ක්‍රියාකාරීත්වය කියන එක. ඇත්තටම පින්වතුනි මොළයේ ලොකු සම්බන්ධතාවයක් නැතුව නෙමෙයි ජීවිතයකට. මොළයේත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මොළයේ හරියට පාලන මැදිරිය වගේ. දැන් හිත නිර්මාණය වුණාට හදවතෙන් හිත ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වුණාට ඒ ලේ ධාතුව මොළයේත් එක්ක සම්බන්ධ වෙනවා. බලන්න මොළයේත් ලේ තියෙනවානේ. අන්න ඒ මොළයේත් එක්ක ලේ ධාතුව සම්බන්ධ වෙලා මොළයේ ක්‍රියාකාරීත්වය පාලන කටයුතු වලට එක්කව කරගන්නවා. ඒතර ප්‍රධාන පාලන මැදිරිය මොළයේ වුණාට ක්‍රියාකාරීත්වය ඔක්කොම හිතත් එක්කයි පවතින්නේ. ඒ කියන්නේ හදවතත් එක්ක ලේ ධාතුවත් එක්කයි පවතින්නේ. දැන් තව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හිතමු විශාල ව්‍යාපාරික ආයතනයක් කියනවා කියන්නක. එතන මේ ව්‍යාපාරික ආයතනය එහෙමනම් පවත්වාගෙන යන්නේ යම් තැනක තමයි. එතන තමයි එතන ඒ කට්ටියගේ ප්‍රධාන ඔෆිස් එක. එහින් තමයි සියල්ල පාලනය වෙන්නේ. නමුත් අයිතිකාරයා ඉන්නේ එතන නෙමෙයි. අයිතිකාරයා ඉන්නේ වෙනත් තැනක. එයා අවශ්‍ය වෙලාවදී සම්බන්ධ වෙලා මෙන්න මේ ආකාරයට කරන්න මේ ආකාරයට කරන්නයි කියලා උපදෙස් ටික ලබා දෙනවා. සියලු කටයුතු කරන්නේ අර කම්පැනියේ ප්‍රධාන මූලස්ථානයේ ඉඳගෙන. ඒ වගේම තමයි මේ අපේ සිතේ ප්‍රධාන සිතුවිලි ටික ආරම්භය වෙන්නේ හදවතේ වුණාට ය ක්‍රියාවට නංගවන්න සහ වෙනත් කටයුතු වලත් එක්ක සම්බන්ධයෙන් ද්වාරත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය පාලන කටයුතු සියල්ලක්ම සිද්ධ වෙන්නේ මොළේ හා සම්බන්ධ කරගෙනයි. ඒ නිසා මොළේනේ මේ ප්‍රධානත්වයේ තියෙන්නේ හදවතමයි. නමුත් හදවතේ සම්බන්ධතාවය මොළයට එක්කව කරගෙන ජීවිතයක පැවැත්මට සම්බන්ධ කරගන්නවා. දැන් බලන්න සමහර අය මොළේ මැරිලත් ජීවත් වෙනවා. ඒ මොලේ මැරිලා ජීවත් වෙන්නේ මොකද තාම මේ කර්මය තියෙනවා තාම හදවතේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා අන්න ඒ නිසා තාම ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා මොලේ එක්ක ජීවිතයේ තිබ්බා නම් මොලේ මැරිච්ච ගමන් ජීවිතේ මැරෙන්න ඕනනේ අන්න ඒ කාරණාවලින් තේරුම් කරගන්න ලේ ධාතුවයි ප්‍රධාන වෙන්නේ ජීවිතයකට එතකොට ලේ ධාතුව සම්බන්ධ කරගෙන තමයි මේ සිතුවිලි නිර්මාණය වෙන්නේ. එතකොට බලන්න දැන් බය හිතුවිල්ලක් ආපු ගමන් මොලේ නෙමෙයිනේ ගැහෙන්නේ. බය හිතුවිල්ලක් ආපු ගමන් එක පාරට ගැහෙන්නේ හදවතයි. ඒ වගේම අපි බලන්න හොඳ හිතුවිල්ලක් ආපු ගමන් මොලේ නෙමෙයිනේ අපිට දැනෙන්නේ හදවතේ තමයි මේ හොඳ සිතුවිල්ලෙත් ප්‍රසාදනීය ගතියක් අපිට දැනෙන්නේ. ඒ තමයි ලේ ධාතුව. ඉතින් දැන් බලන්න දැන් අපිට හොඳ සිතුවිල්ලක් ආපුවා මූණේ වර්ණේවත් වෙන්නේ ඇතුලේ ලේ ධාතුව හින්දානේ. නරක සිතුවිල්ලක් ආපුවා මූණ කළු වෙලා යන්නේ මේ ලේ ධාතුව නිසානේ. එතන මේ ලේ ධාතුවේ තමයි මේ ක්‍රියාකාරීත්වය සියල්ලක්ම තියෙන්නේ. ලේ ධාතුව වර්ණවන්ත වෙනකොට පොජ්ජලයා වර්ණවන්ත වෙනවා. ලේ ධාතුව දුබල වෙනකොට පොජ්ජලයා දුර්වර්ණ කෙනෙක් බවට පත් කරනවා. මේ සියල්ලක්ම ලේ ධාතුව හා සම්බන්ධයි. එතන හිතේ පැවැත්ම ලේ ධාතුවත් එක්ක එතන ලේ ධාතුව කයත් එක්ක සම්බන්ධතාවය නිසා අපිට පේන්නේ මේ කයක් එක්ක සම්බන්ධයි වගේ. එනිසා අපිට පේන්නේ පුජ්‍යලයක් වගේ පේන්නේ. නමුත් යථාර්ථය නම් බැලුවත් පින්වතුනි මේ ක්‍රියාදාම ගොඩක් සිතුවිල්ලේ ක්‍රියාදාමය, ලේ ධාතුවේ ක්‍රියාදාමය, මොලේ ක්‍රියාදාමය, අක්මාවේ ක්‍රියාදාම ආදී මේ එක එක ශරීර අංගයන්ගේ ඉරියව්වන්ගෙන් ක්‍රියාදාමයක් මේ එක එක වෙන වෙනම කටයුතු කරන්නේ. මොලේ ක්‍රියාකාරීත්වය මොලේ වෙනම තමන්ගේ කෘත්‍යය කරගන්නවා. හදවතේ ක්‍රියාකාරීත්වය තමන් හදවත වෙන මේ තමන්ගේ කෘත්‍යය කරගන්නවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය තමන් ඒ කෘත්‍ය වෙනම කරගන්නවා. වග්ගඩුවල ක්‍රියාකාරීත්වය ඒ තමන්ගේ කෘත්‍ය වෙනම කරගන්නවා. වෙනහරෝ ක්‍රියාකාරීත්වය තමන්ගේ කෘත්‍ය වෙනම කරගන්නවා. සිතේ ක්‍රියාකාරීත්වය තමන්ගේ කෘත්‍ය වෙනම කරගන්නවා. මේව ඔක්කොම එකහ වුණාම අපිට පේන්නේ පුජ්‍ය දේවකගේ ක්‍රියාකාරීත්වයක් වගේ හරිට ආණ්ඩුවක් වගේ. බලන්න දැන් ආණ්ඩුවේ ජනාධිපතිතුමා එතුමාගේ කෘත්‍යයන් ටික කරලා දෙනවා. අගමැතිතුමා එතුමාගේ කෘත්‍යයන් ටික කරලා දෙනවා. එතකොට එක එක අමාත්‍යාංශවලදී ඒ අමාත්‍යාංශයෙන් කෘත්‍යයන් ටික කරලා දෙනවා. ඒ වගේම එක එක තවත් ආයතනවල කෘත්‍යයන් ටික ඒ ආකාරයෙන් කරලා දෙනවා. අන්තිමට අපි කියන හොඳ රටක් කියලා රටවැසියෝ බොහොම හොඳයි කියලා කියනවා. නමුත් මේ කෘත්‍යයන් හැම එකගෙම සිදුනා කෘත්‍යයන් ටික එක්කව වෙලයි හොඳ රටක් බවට පත් උනේ. ඒ වගේම තමයි කයක් කියන එකත් ජීවිතයක් කියන එකත් ඒ වගේ ජීවිතයක් කියන්නේ මේ වගේ කෘත්‍යයන් ගොඩක එකතුවක්. ඒ දේවල් අපි අහලා තියාගන්න අනාගතයේ අපිට විපස්සනා භාවනාව දිනු කරගන්නකොට පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා අවබෝධ කරගන්න ලැබෙනවා මේ විවිධාකාර කෘත්‍යයන් ගොඩක එකතුවක් තමයි මේ ජීවිතයක් කියන්නේ කියන එක අපිට අවබෝධ කරගන්න ලැබෙනවා පින්වතුනි. ඊළඟ ප්‍රශ්නය මේට අවුරුදු දෙකකට පෙර අටවැනි ධ්‍යාන මට්ටම දක්වා ඉතා හොඳින් භාවනා සිදු කෙරිනි. නමුත් අවුරුදු දෙකකට පෙර ඇස්වලට කාච දැමීමෙන් පසු සහ ශාරීරික දුබලතා නිසා පෙරමෙන් ධ්‍යාන මට්ටමට යා නොහැක. නමුත් මා අඛණ්ඩව භාවනා සිදු කරමි. මගේ ප්‍රශ්න නම් භාවනාවේ දියුණුවක් පෙරමෙන් නොවන්නේ ඇයි කියයි. තවද මා බුදු පින්තූර අලංකාර ලෙස වියමින් කරමි. මෙහිදී සිදුවන කුසලයද කෙබඳු ආකාරයේ වේදයි විස්තර කර දෙන සේක්වා. හෝ දැන් භාවනාවක ස්වභාවයම තමයි පින්වතුනේ යන් යන් කාරණා නිසා අඩු වැඩිකම් වෙනවා. සමහරට කායික දුබලකනොත් අපිට කාලානුරූප බලපානවා. ඒකම අපේ මනසේ ක්‍රියාකාරීත්වයත් කාලානුරූප බලපානවා. සමහරලාට මේ පින්වතුන්ට දැන් කවච දාලා වෙනත් කායික රෝගාබාධ වලට බෙහෙත් කරලා බෙහෙත් හේත් කටයුතු කරලා කාලයත් එක්ක භවනා කරගන්න අමාරු වෙනවා. එතකොට ඒ ටික කාලයක් භවනා නොකරනකොට පින්තුනේ සිද්ධ වෙන්නේ අයත් අපිට අර භවනා පිළිබඳව අද්දකීන් ටික නැති වෙලා යනවා. එහෙම වෙලාවට අපි දුක් වෙන්න හොඳ නැහැ, අපහසු වෙන්න හොඳ නැහැ. හැබැයි එකපාරටම අර සමාධි ගන්න යන හිතන්නත් එපා. අපිට කුඩා වැරද්දක් තියෙනවා අපේ මනසේ පින්තුනේ. අපි යම්බඳු සමාධි අධ්‍යක්ීමක් ඊයේ ලැබුවා නම් බොහොම සෑහළු සතුටු අධ්‍යක්ීමක් ලැබුවා නම් අද අපි හිතනවා අනේ ඒ අත්දැකීමට මට ඉක්මනින් යන්න ලැබේවා කියලා හිතනවා. ඒක නීවරණයක්. එහෙම හිතන්න එපා. ඒ ඊ අත්දකපු දේ වෙනයි, අද අත්දකින දේ වෙනයි. ඒ බලාපොරොත්තුවත් අත්හැරලා භවනා කරගෙන යන්න. අද දවසේත් නෑ මට භවනා කරගෙන යන්න පුළුවන් ඒ ඇති කියන සංඥාව උඩ භවනා කරගෙන යන්න. අපි මේ කලින් සඳහන් කළා වගේ සතිය ටිකෙන් ටික ප්‍රබල වෙන්න, කලින් අත්දකපු සමාධි අය වගේම ධ්‍යානාට මේවා හිතින් අත්හරින්න, අත්හැරලා මුලින්දන් භවනා පටන් ගන්න, මුලින්දන්ම නැවත නැවත තමන්ගේ කමඨහන අඛණ්ඩව කරගෙන යන්න. සතිය ටිකෙන් ටික ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා කාලයත් එක්ක සමාධිය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ටික කාලයක් ගත වේවි. කලින් ලැබපු සමාධි පිළිබඳව හිතේ බලාපොරොත්තු අත්හරින්න, අත්හැරලා එක දිගටම කමඨහන දිනු කරගෙන යන්න. සහල්ලුවෙන් සතුටෙන් කමඨහනින්න පුළුවන් ගතිය මතු කරගන්න, ගැඹුරු සමාධිය මතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අලංකාර ආකාරයෙන් බුද්ධ පින්තූර නිර්මාණය කිරීම, බුදුගුණ භාවනාවක් එහෙම නැත්නම් බුද්ධානුස්සති භාවනාවක් වැඩිම හා සමාන වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් තමන් නිර්මාණය කරන්න, බුදු පින්තූර, ඒ වගේම අලංකෘත දේවල්, ඒවා නිර්මාණය කරනකොට හිතේ බුදුගුණයත් වැඩෙන ආකාරයෙන් සිද්ධ කරගන්න. ඒ හරහා බුද්ධානුස්සති භාවනාවක් වැඩෙනවා. කුසල සිතුවිලි පරම්පරාවක් අපේ සිතුවිල්ල තුළ හැදෙනවා. මේ ජීවිතයට සංසාරයටත් උපකාරක කුසල් පරම්පරාවක් අපිට හැදිලා එනවා. තමන්ගේ හිතේ එකඟ භාවයක් හොඳට ප්‍රකට වෙනකන් අඛණ්ඩව දිනු කරගෙන යන්න. ඒකම ඊළඟට පරමාර්ථ ධර්මයන් හොඳට වටහාගෙන නුවණ අවදි කරගන්නකන් හොඳට භාවනාව දිනු කරගෙන යන්න අපි අධිෂ්ඨාන පිටුවා ගනිමු. ඉතින් මේ පින්වතුන්ගේ මේ උත්සාහය දිනෙන් දින සාර්ථක භාවයට පත් වේවා. හැමදාම හොඳ භාවනා අධ්‍යක්ෂින් ටිකක් ලබන්න ලැබේවා, සමාධි අධ්‍යක්ෂින් ලබන්න ලැබේවා, විපස්සනා අධ්‍යක්ෂින් ටිකක් ලබන්න ලැබේවා. හැමදාම මාර්ගඵල නිවන් ආબોධයේ තෙක්